సమంతా చక్కవాలి సూవత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శవన కాలు అయం బదంతా ధమ్మ శవన కాలు అయం బదంతా ధమ్మ శవన కాలు అయం బదంతా నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రువు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప్ప హెమ దినా గేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పిన్నతున్ హెమ దినామ అదత్తితామ శ్రద్ధావిన్ బలాపరోత్వాన్ని ధర్మశ్రవణే కిరీమటై అద మీ దేశనావే దాయకత్వేగిన కటయుతు కరను లబన్ని కటువన విష్కాంపుర పదించి వైబి మహేషిక సరోజని మహాత్మ్య ఎవగేమ మెల్విన్ మహాత్మా సహా దరువన్ ఎతులు పిన్నత్ పిరిసాయి మే ఉతుం దేశనావట దాయకత్వేగిన కటయుతు కరాన్ని మే పిన్నతుంట దేశనావ అవసానీ అరబును సిహి కరల అపి అనుమోదనా కరాంట బలాపొరొత్తు వేనో దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే పిన్నత్ని మీ బుద్ధ శాసనీక్యాన్ని బొహోమ సంసిధి అన తెన అపివ సువపత్కరణ తెన అపే జీవితే వడా ఆలోకమత్కరణ తెన బుద్ధురజానన్ వహన్సికి శాసనీ అను విమసద్ది అప్పుడు కవదావత్ జీవితే ఇప్పావెన్నీనే కవదావత్ జీవితే ఇప్పావెన్నీనే జీవితే కుమణ తత్వకున బుద్ధ శాసని అప్పట దురవహన్నిత్నే అపే జీవిత వల పొద్దు తత్వకటి అపే కెలెస్ హెసిరేనో పొద్దు తత్వకటి ఇక కాగా పుద్గలిక ప్రశ్నే అన్నిమి అపే సితే రాగే అతి వినీక ద్వేషే అతి వినీక పుద్గలిక తత్వక్ నిమి ఇక అపే జీవిత వల పొదు తత్వ ఇతడు పొదు తత్వక్ విదియట అపే జీవిత వల వివిధ కెలెస్ అపే అతులాంతే తుల హెసిరెనో పొదు తత్వక్ ఎటియట అపే జీవిత వల కెలెస్ హెసిరెన కొట ఏ పొదు తత్వక్ విదియట అపే అతులాంతే తుల హెసిరెన క్లేశయాన్ అపి తేరుం గాండోన ఇతడు ఇక తేరుం అరగన తమై ధర్మహరతే ఉదిశ అపి టికెన్ టిక పియమన్ కరాండోన అపే జీవితే బహోకాల్ నిందలా కెలెస్ తురువలు విన్నే ఏకాలి సమహారాయ కీలతీనో ఏకైక పవిధి ఖండాయం ఇటి అయికాలి ఏ సమహార పవిధి ఖండాయం కీలతీనో ఏగొల్లో శీలే సంపూర్ణ వీమ కీల సలకల తీని బహోకాల్ నింద ఇన్నికి సమహార ఆజీవ ఖండాయం ఇందల తీనో ఎగులు అవరుదు ధాతు నాకు ఎక దిగటం ఈ ఆజీవకేకుదిటి జీవిత గివ్వామ శీలే సంపూర్ణ అయికేలా ఎగులతుల పిలిగాని మక్తి బిల్ల తీను ఏమో బుద్ధుల జనసుకి శ్రావక వాటి ఒకవేళ ఒక ఆనందహారుట యోజనాకరణ అపి మిచ్చరకాల శీల రెక్కామ అపే శీలే సంపూర్ణ అయికేలా నము బుద్ధుల జనను హాసి బహో కళ్యామింగ్ సంపూర్ణమైన ప్రతిపదావక్ నిమి వదాలి బహో కల్హిటి అకేలా అపే ప్రతిపదావ పిన్నత్ని సంపూర్ణమిని నే ఇకైనా కాలే గుడా పవిధి వెళ్ళా ఉన్నంత గుడా కల్గియా కియలా ఏమి లోకు ప్రయోజనయా కెత్తి వేకి అప్పటి హితండ మారు బహుకాలే కిన్నికి అప్పటి ఏమి లోకు ప్రయోజనయా తీకి అపి హితాన్ని నే అపి బహుకాలేట వాడా ఇత వెదగత్తుని యా ధర్మీ మత ఎదిన కాలే అయి ధర్మీ మనసికారీకరణ కాలే అయి ధర్మీ విమసాబలన కాలే అయి ధరమీ దరాగ నిన్న కాలే అయి ధరమీ ఆ వచనీ పురుదుకరణ కాలే అయి ఎదుట ఈ పురుదుకరణ కాలే అతులత ఈ సంసింది అపే గడాకాయట వెలా తిని అప్పటేమి పురుదుకిరిల్లక్నే అపి పరంపరాగన ఇతను దీని అపి ఆరామికటామత్ అపికేను అహవల్ది అపే సీయతమ ఇదందిల తిని ఇట పస్సే అపే తాత తమయో గంటారు కుల్న హదల తీర్ని వగేవా పికియను పరంపరా కథావా ඒක ඇතුලේ බුද්ධ ශාසනයට කරපු මහ විශාල අනුග්‍රහයක් යැයි ඔවුන් හිතාගෙන ඉන්නවා. ඒක ඇත්තරම බුද්ධ ශාසනයට කරපු ලොකු අනුග්‍රහයක් නෙමෙයි. බුද්ධ ශාසනය උදෙසා කළ හැකි ලොකුම අනුග්‍රහය තමයි බුද්ධ ශාසනය රකින්න කියලා වුණත් ඔයාලට ලොකු දෙයක් කරන්න නැහැ. මේ ලෝකයේ සියලු දේවල් වලට අයිති අනිත්‍යතාවයේ බුද්ධ ශාසනයටත් පොදු දෙයක්. බුද්ධ ශාසනයටත් එක පොදු දෙයක්. ඒ අනිත්‍යතාවයයි අපි බුද්ධ ශාසනය තුල පවා දකින්න ඕන. යම් කිසි සංඝ පිරිසකගේ පිරිහීමක් දකිනකොට අපි දකින්න ඕන, අනේ මේ බුද්ධ ශාසනය පවා දුර්වල වෙනවා නේද? පිළිවෙත් පුරණයිගේ පවා දුර්වලකම් මතුවෙනවා නේද කියලා අපි ඒ දුර්වලකම් තමයි දකින්න ඕන අපේ ජීවිතය තුල. ඒ දුර්වලකම් දකිනකොට අපට කවදාවත් බිඳ වැටීමක් කඩා වැටීමක් නම් ඇති වෙන්නේ නැහැ. නැගී සිටීමක්මයි ඇති වෙන්නේ, දියුණුවක්මයි ඇති වෙන්නේ, ප්‍රබෝධයක්මයි ඇති වෙන්නේ. කවදාවත් අපේ ජීවිතේ මේ බුද්ධ ශාසනය මත යෙදෙනකොට අනාථ වෙන්නේ නැහැ. යෙදෙන්න යෙදෙන්න අපේ ජීවිතේ සනාථ වෙනවා. ඉතින් දැන් අපට වෙලා තියෙන්නේ බුද්ධ ශාසනය මත යෙදෙන්න අපිට වටපිටාවක් නැහැ හරියට. බුද්ධ ශාසනය මත යෙදෙන්න වටපිටාවක් නැහැ. නැයි පින්වත්නි, අපි ලෝකෙට අනවශ්‍ය වටිනාකම් දීලා යෙදෙන්න වෙලාවක් නැහැ. ලෝකෙට අනවශ්‍ය වටිනාකමක් ආරෝපණය කරලා ඒ අනවශ්‍ය වටිනාකමත් එක්ක අපිට කර කියාගන්න දෙයක් නැහැ. අපේ ජීවිතය තුළ මහ පුදුම අනාථකමක් තියෙන. අපි ජීවිතේ සනාථ නැහැ. ඒ කියන්නේ දැන් අපි සමහර විට ලෝකේ පරිස්සම් කරන්නේ අනවශ්‍ය විදිහට. දැන් සමහරට අපි දරුවෝ ගැන කියද්දි කියනවා මම දරුවෝ පරිස්සම් කරන්නේ මගේ S2 වගේ. S2 වගේ දරුවෝ පරිස්සම් කරන්න එපා. දරුවෝ දරුවෝ විදිහට හදන්න. ඔයාලගේ S2 වගේ දරුවෝ හදලා වැඩක් නැහැ. ඇයි? ඔයාලගේ S2 හැදිලා තියෙන ඔයාලගේ කර්මෙන්, දරුවෝ හැදිලා තියෙන දරුවන්ගේ කර්මෙන්. ඒ දරුවන්ගේ කර්මේ දරුවෝ ගෙනියයි, ඔයාලගේ කර්මේ ඔයාලා ගෙනියන්න. දරුවෝ හදන්න එපා S2 වගේ. දරුවන්ට දරුවෝ විදියට හැදෙන්න දෙන්න. තමන්ගේ ළඟ නැති ಗುಣධර්ම දරුවෝ ළඟ තියෙනකොට, තමන්ගේ ළඟ තියෙන ಗುಣධර්ම දරුවෝ ළඟ නැතිකොට ඔය පින්නතුන්ලා හැම වෙලාවකම දකින්ද මේ සසර හැටි බලන්න. මගේ කුසෙන් වදාපු, මගේ කුසෙන් බිහි කරපු දරුවාගේ පුදුම අසත්පුරුෂකම් නිමතු වෙලා තියෙන. එහෙනම් මගේ කුස කියන්නේම, මගේ කුස කියන්නේම මගේ දරුවා කියලා ගන්න පුළුවන් ශේස්ත්‍රේ නෙමෙයි. ජන්මයේ පිනිස කුස දුන්නාට කර්මයේ විසින් යාට ජීවිතේ දීලා තියෙන. මේ අපි හැමෝගෙම, මේ පුංචි දරුවන්ගේ සිට අපි හැමෝගෙම ජීවිතවල මේ ජීවිතය කියන එක කර්මයේ විසින් දුන්න එකක් මිසක් අම්මා දුන්න එකක් නෙමෙයි. අම්මා ජන්මයේ දුන්නා එච්චරයි. තාත්තගෙන් ජන්මයේ දුන්නා අම්මා තාත්තා එකතු වෙලා. එතකොට මේ ජීවිතය කියන්නේ කර්මයෙන් හම්බෙච්ච එකක්. ඒක ඇතුලේ හැප්පීම් තියෙනවා. ඒක ඇතුලේ තැලෙන කමක් අපිට තියෙනවා, පොඩි වෙන කමක් තියෙනවා අපේ ජීවිතවල. ඒ තැලෙන පොඩි වෙන ජීවිතය ඇතුලේ කවදාවත් ධර්මයට දෙවෙනි තැනක් දෙන්න එපා. ධර්මයට පළවෙනි තැන දෙන්න. අපි දරුවටත් පළවෙනි තැන දීලා, දරුවට දෙවෙනි තැනක් දීලා, තුන්වෙනි තැනක් දීලා, සියවෙනි තැන විතර ධර්මයට දෙනවා. ඒකලා මඟපලක් බලාපොරොත්තු වෙනවා. ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒක කවදාවත් අපිට අත්දකින්න බැරි දෙයක්. ඒ නිසා පින්වත්නි, අපි හරීම පරිස්සම් වෙන්න ඕන. මේ පරිස්සම කියන එක අපේ ජීවිතේට ඕන. අපි පරිස්සම් වෙන්නේ අපිව කිහිවීමෙන් මිසක් අපිව පරිස්සම් කරන්න ලෝකෙට බෑ. අපිව කියවීම, අපිව කියවන්න හැම එකම තැන ධර්මය. බුද්ධ වචනේ හරහා විතරයි අපිට අපිව කියවා ගන්නට තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. වෙන පොටක් නැහැ අපිට අපිව කියව ගන්නට. ඒ කාලේ ඒ අය ජීවිතේ ලොකු ධර්මයට වටිනාකමක් දුන්නා. මේ එක වෙලාවක එක ස්වාමීන් වහන්සේ නමක් ටිකක් අර මේ ලූුණු වලඳලා ලූුණු අමුවෙන් වැලඳුවාම ලූුණුවල දුර්ගන්ධයක් තියෙනවනි. අද වගේ නෙමෙයි ඒ කාලේ. ඒ කාලේ හැම කෑමකම හැම දෙයකම අදට වඩා තිබුණා ඒකේ බලයක්. ඒක අද නෙමෙයි, දැන් අවුරුදු 50ක් පිටිපස්සට ගියත් එහෙමයි. හොඳට බලන්න. ඒ කාලේ ගොරකවල තිබුණ ඇඹුල් දැන් තියෙනවද කියලා අහන්න ඔය කුස්සිය ඉන්න අම්ම කෙනෙක්ගෙන්. ඒ කාලේ ගොරකවල තිබුණ ඇඹුල් ගතියක් දැන් ගොරකවල ඇඹුල් නෑ එච්චර. දැන් ඒක නෑ. එහෙනම් අපිට පේනවා පොඩි කාලෙකින්ම ලොකු වෙනසක් වෙලා. ඉස්සරහට මේ වෙනස ඊට වඩා භයානකයි. ඉස්සලා රහ කියලා එකක් නෑ. ඒ කාලේ ඔයාලගේ ආච්චිලා සියලා උයපු කෑම බලන්න, ආච්චිලා මහා ලොකු දේවල් කුස්සියේ නෑ. හරි රසයි. ඒ රහ මේ පුංචි දරුව දන්නේ. මේ වැඩිහිටියන්ට ඒ රහ මතක ඇති. හරිම රසයි කෑම. ඒගොල්ලෝ ඒකට මොනවද දැම්ම නෙමෙයි. ලොකු විශේෂ දේවල් දැම්මේ නෑ. කුස්සිය ඇති දෙකුත් නෑ බලන්න යද්දී ඒගොල්ලන්ගේ. මහා ලොකු දේවල් නෙමෙයි. නමුත් ස්වභාවයෙන්ම ඒවා මොනව දැම්මත් අද රහ නෑ. හේතුව ස්වභාවයෙන්ම රස පිරිහිලා ගිහින් තියෙන. ඉස්සරහට මේක හොඳටම වැඩි වෙනවා. කොච්චර වැඩි වෙනවද කියනවනම් ඉස්සරහට ලුණු රහත් නෑ පින්නොත්. ලුණු වල තියෙන ලුණු රහ තියෙන. ඒක නෑ. ඒකත් අඩු වෙලා යනවා. ඒක මේ පිරිහිච්ච සමාජයකට වෙන විශාල ඛේදවාචකයක්. ඒක වෙන එකක්. ඒක බුදුරජාණන් වහන්සේම වදාලා. උක්වල රසය අඩු වෙනවා කිව්වා. උක් දඬුවල තියෙන රහ අඩු වෙලා යනවා කිව්වා ඉස්සරහට. ලුණුවල ලවණ රසය අඩු වෙලා යනවා බුදුරජාණන්සේ වදාලේ දීඝනිකායේදී. ඉස්සරහට රහ නැහැ. රහ හොයලා වැඩක් නැහැ. දැනුත් ඒ රහ නැති නිසාම ලෝකේ කෘතිම ආහාරවලට යොමු වෙලා තියෙන්නේ. බලින් රස උත්තේජනය කරනවා. දිවේ රසනහර බලින් උත්තේජනය කරනවා. සතුට නැති වුනම් බලින් උත්තේජනය කරන්නේ මිනිස්සු කුඩු පාවිච්චි කරන්නේ, අයිස් පාවිච්චි කරන්නේ. සතුට බලින් උත්තේජනය කරනවා. ඒ කාලේ මිනිසුන්ට ඕවා තිබ්බේ නෑ. ඒ කාලේ මිනිසුන්ට අයිස් කියලා දෙයක් තිබ්බේ නෑ. අයිස් පැකට් තමයි තිබ්බේ. එතකොට ඒවා ෆ්‍රිජ් එකෙන් අරන් කාපු බීපුවා මිසක් අයිස් කියලා જાතියක් තිබ්බේ නෑ. දැන් කීයක් සමහර පෙති වර්ග තියෙනවා. ඇයි? දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා බලෙන් අපි උත්තේජනයටපත් කර. ඒ බලෙන් උත්තේජනයටපත් කරගන්න හැම වෙලාවකම අපිට ලොකු හානියක් වෙනවා. ඇයි? ස්වභාවික ක්‍රියාවලියට තමයි අස්වාභාවික දෙයක්කට එකතු වෙන්නේ. එංග ස්වභාවිකව වැඩ කරනවා. අස්වාභාවික දෙයක් බලෙන් එකට දාගන්නවා. එයා බලෙන් ඒක ඇඟට දාගන්නවා. ඒකලා ලොකු අමාරුවක එයා වැටෙනවා. ඊට පස්සේ පේනවනේ ඒවට ඇබ්බැහි වුණාට පස්සේ කනකර සමහරලාවට අම්මගේ තියෙන කරාඹු දෙක බලෙන් අරගෙන ඒ කරාඹු දෙක විකුණලා කුඩු බොන ළමයි නැද්ද? කුස්සියටත් ඕක වෙලා තියෙන. හැම තැනටම ඕක වෙලා තියෙන. ඉස්සරහට කෑමවල රහ බලාපොරොත්තු වෙන්න එපා. ඉස්සරහට එහෙම යුගයක් එන්නේ නැහැ. ඒක හාඳුරු කෙනෙක් අර ලූණු ගෙඩියක් වැළඳුවා. ඒ ලූණු ගෙඩිය වැළඳුවම හරි කටේ දුර්ගන්ධයක් තිබ්බා. දුර්ගන්ධයක් තිබුණා. ඒක ඔය දැන් අවුරුදු 15කට විතර කලිනුත් තිබ්බා ඇත්තටම. දැන් නෑ ලූණු කෑවට. ඒ කාලේ ලූණු ගෙඩිය කපන්න බෑ හරියට. හරි සැරයි. දැන් නෑ. දැන් ලුණු ගෙඩි කිලෝ 10ක් වුණත් කපාගෙන කපාගෙන යන්න පුළුවන්. කඳුළු වෙන්නේ නැහැ. හොඳට බලන්න මම මේ කියන එක ඇත්තද නැත්තද කියලා. ඒ ඕගොල්ලන්ගේ පුංචි කාලේ, තරුණ කාලේ බලන්න. මේ වැඩිහිටියන්ගේ පවා ලුණු ගෙඩියක් කපන්න බෑ. අඬා අඬා කපන්න වෙන්නේ. හරි සැරයි. එහෙනම් අපිට තේරෙනවා එහෙනම් මේ සානස්සේකේ ලුණු ගෙඩියක් වළඳලා මේ පැය දෙක තුනක් මේම කටේ දුර්ගන්ධයක් තිබ්බා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ ලුණු ගෙඩිය වළඳලා ඒ දුර්ගන්ධය නිසා මේ සංඝය අපහසුතාවයට පත් වෙයි කියලා ධර්ම දේශනා කෙරෙදී එතනට ගියේ නැහැ. එතනට ගියේ නැහැ මේ ස්වාමීන් වහන්සේ. නමුත් මේ ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍ර සානසල් බැලුවා ඇයිද දන්නේ අර ආයුෂ්මතුන් නාවේ නැත්තේ මේ පැත්තට ආවේ නැත්තේ මොකද දන්නේ කියලා කල්පනා කරලා බැලුවා. ඉතින් කල්පනා කරලා බලනකොට ඉතින් ආයේ හම්බ වෙනවනේ හවස. ඒක ආරාමිනේ. හම්බුණාම ඇව්වා ආයුෂ්මතුන් මොකද ආවේ නැත්තේ කියලා. භාගතුන් වහන්සේ ධර්මී කියද්දී මේ ධර්මී කතා කරද්දී මොකද එතනට ආවේ නැත්තේ. ඊට පස්සේ කෝ අනේ බලන්නකෝ මට හරි ප්‍රශ්නයක් වුණා. මම මේ ලූණු ගෙඩියක් වැළඳුවා. ඒකෙන් මගේ කට හරි දුර්ගන්ධයක් එන්න පටන් ගත්තා. මම මේ ස්වාමීන් වහන්සේලා අපහසුතාවයට පත් වෙයි කියලා මං ඉතින් පොඩ්ඩක් හාන්සි වෙලා හිටිය කුටි කියලා කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට හරි සංවේගයක් ඇති වුණා ඒකට. අනේ බලන්න මේ ස්වාමීන් වහන්සේ ලූණු ගෙඩියක් නිසා මේ වටිනා ධර්මය අහගන්න ආවේ නෑනේ. එක ලූණු ගෙඩියක් නිසා මේ භික්ෂුව ධර්මයානික ප්‍රමා කරානේ කියලා අර ස්වාමින් වහන්සේ ගැන අර සංඝ පිරිසට යම් සංවේගයක් ඇති වෙලා තියෙනවා. මේ ලූණු ගෙඩියක් නිසා මේ ස්වාමින් වහන්සේ ආවේ නැහැ බලන්නකො. මේක බුදුරජාණන් වහන්සේටත් ගෙනකෝ අනේ ස්වාමිනේ බලන්න මේ මිනිසුන්ගේ හිත්වල හැටි. මේක භික්ෂුවක් ලූණු ගෙඩියක් වළඳලා ඒකෙන් ඇතිවෙච්ච දුර්ගන්ධය නිසා අනේ ඔන්න ඔක අයින් වෙනකම් මම ඉන්න ඔන්න ඔහේ කියලා මේ ධර්ම යහන් දෙන්නේ නැතුව යා ඔන්න ඔය පැත්තකටලා ඉඳලා නේ ස්වාමීනි. පැත්තකටලා ඉඳලා නේ කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේටත් මහ විශාල ධර්ම සංවේගයක් උපන්න මේකට. මේ ලූණු ගෙඩියක් වළඳපු කම නිසා භික්ෂුව මේ ධර්ම දායාදේ අහිමි කරගන්නවා නම් ධර්මදායාදේ පිළිසරණ අහිමි කරගන්නවා නම් අනේ එහෙම ලූණු කණ්ඩ ඕනේ නෑ ආයේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙම ලූණු නොකා ඉන්න එකයි හොඳ. මහණෙනි මේ ධර්මලාභේ යම් කෙනෙක් අයින් කරනවා නම් ලූණු ගෙඩියක් කාලා පොඩි දෙයක් නිසා පුංචි දෙයක් නේ පොඩි දෙයක් නිසා මේ කෙලෙස් දුර්ගන්ධේ නැසන අවිද්‍යාව නැසන තණ්හාව නැසන උපාදානී නැසන කෙලෙස් නැසන මේ ආශ්චර්යමත් ධර්මයට යම් කෙනෙක් ලූණු ගෙඩියක් කාලා ප්‍රමාද වෙනවා නම් ඉබඳු තැනකට මගේ ශ්‍රාවකයා එකතු වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් එහෙමනම් ලූණු නොකා ඉන්න එක වඩා හොඳයි. ඇයි ධර්මයට දෙවනි තැන දෙනවා නම් එයා ලූණු ගෙඩියකින් එන දුර්ගන්ධය නිසා එහෙම ලූණු කණ්ඩ ඕනේ නැහැ ඉතින්. පින්වත්නි, එදා ඉඳලා ඒ සංඝ පිරිස ලූණු කාලනේ. එදා ඉඳලා ඒ හාමුදුරුවරු ඒ ආරාමේ ලූණු කාලනේ. දවසක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බඩේ අමාරුවක් ඇවිල්ලා. බෙහෙතක් හදලා දීලා තිනෝ ලූණු වලින්. ඒව දාලා හදනෝනේ ඒක ආයුර්වේද බෙහෙත් තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේක වැළඳුවේ නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් මේ අසනීපෙන් හිට බලන්න කොච්චර ධර්මයට දායාදයිද කියලා. අසනීපනේ උන්නේ අපි කාලා දාමු කියයි යදන. අසනීපෙකට ඉතින් කමන්නේ නෑ කියයි. සාරිපුත්තයන් වහන්සේට බඩේ අමාරුවක් ඇති වෙලා ඒ බෙහෙත හදලා දීලා තියෙන ලූණු එහෙම තව ඒවා දාන්න ඇති. ඒවත් එක්ක දැන් සමහර ඒවා තියෙනුනේ පොඩි පොඩි අත් බෙහෙත්. ඒ අත් බෙහෙත් වලින් සමහර බඩේ අමාරුවෙම හොඳ වෙයි. ඉතින් ඒ බඩේ අමාරුවට ලුණු දාලා බෙහෙතක් හදලා දීලා තියෙනවා. ඒ බෙහෙත සාරිපුත්තහරු පිළිගත්තේ නැහැ. මේක පිළිගන්න කියලා මොග්ගල්ලාන මහරතනසු වදාලා පිළිගත්තේ නැහැ. අනේ ආශ්මතුනි මේ අසනීපේ සුව වෙන්න නම් වේදනාවෙන් ඉන්න. කොම සාරිපුත්ත මහරතනසු ලොකු බඩේ අමාරුවක් තිබිලා තිනෝ කාලයක්. ලොකු බඩේ අමාරුවක් තිබිලා තියෙනවා. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ මේ බෙහෙත පිළිගත්තේ නැහැ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට වදාලා ගිහින් මොග්ගල්ලාන මහරහතන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපගේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ ලූණු වළඳන එක අකැප වශයෙන් පිළි අරගෙන මේ බෙහෙත පිළිගන්නේ නැතු ඉන්නවා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනීර ගරුකොට කියලා කිව්වාම බුදුරජාණන් වහන්සේ එදා අනුදැන වදාලා සාරිපුත්ත මහරහතන් වහන්සේට. උන්වහන්සේ දායේ බෙහෙත වළඳලා තියෙනවා. උන්වහන්සේ බෙහෙත වළඳලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මතක් කරලා තියෙනවා, "ඇවත් මොග්ගල්ලානයන් වහන්ස, මම මගේ ජීවිතය ඇතුළේ භාග්‍යවතුන් වහන්සේ මට ආය ඔය භෝජනය කැපයි කියල වදාලි නැත්තං. ආශ්මතුනි මගේ බඩේ තියෙන මේ වාතයේ පීඩාව වැඩි වෙලා මගේ බඩවැල් පුපුරල ගියක් මම මේක බල දන්නේ කියලා තියෙනවා. බලන්න මේ ධර්ම දායාදේ ඒ සංඝ පිරිස කොච්චර ධර්මයට දායාද වෙලා හිටියද. මෙන්න මේ වගේ ජවයක් ඕන අපිට අවබෝධය කරා යන්න. ධර්මීන්ම බලන්න පුරුදු වෙන්න. ධර්මයට අපිට එච්චරම ධර්මයට දායාද වෙලා ඉන්න ඕනේ. ඉන්න බෑ. අපිට අමාරුයි. අපේ ජීවිතේ පුළුවන් සීමා මායිම් තියෙනවා. හැබැයි පින්වත්නි ওই පින්නතුන්ට බොහොම කරුණාවෙන් මම එක දෙයක් කියන්න ඕන. ඒ තමයි පින්වත්නි පුළුවන් තරම් ධර්මයටම දායාද වෙන්න. හැම දෙයක්ම ධර්මයෙන් බලන්න. හැම දෙයක් දෙහාම ওই පින්තුන්ලා ධර්මයෙන් බලන්න. එතකොට යාට ඒ ධර්ම ප්‍රතිලාභය ඇතුලේ එයාට යාගේ ජීවිතය තුල ගුණධර්ම දියුණු කරන්න පුළුවන්. එයාට යාව පේන්නේ ධර්මයේ හරහා. එයාට යාගේ බිරිඳ පේන්නේ ධර්මයේ හරහා. ස්වාමියා පේන්නේ ධර්මයේ හරහා. දරුවෝ පේන්නේ ධර්මයේ හරහා. අම්මා තාත්තා පේන්නේ ධර්මයේ හරහා. ඒගොල්ල කොච්චර පිරිහිලා හිටියත් කොච්චර ගුණධර්ම අහිමි වෙලා හිටියත් එයා ඒ අහිමි වෙච්ච ගුණධර්ම සහිත පිරිසත් එක්ක පැටලින්නේ. එයා දෙමව්පිය වුණත් ඕනෑවට වඩා නිවැරදි කරන්න යන්නේ. දරුවෙක් වුණත් සීමාවකට. ඉතින් නිවැරදි කරන්නේ කොහොමද? ප්‍රෝඩාකාරී හිතක් තියෙන, මායාකාරී. වෙන එකක් පින්නලා ඇතුලේ වෙන එකක් වැඩ. ඇතුලේ තත්ත්වය එළියට පේනවනම් මොනවා හරි කියලා හදන්න පුළුවන්. දැන් දරුවන්ගේ ඇත්ත මේක ඇතුලේ තියෙන හෘද සාක්ෂි අදහස එළියට පේනවනම් අපිට අඩුපාඩු හදන්න පුළුවන්. එළියේ පේනකොට ඉතින් එළියේ පේන්නේ නැත්තම් ඒ කොහොමද හදන්නේ? ඒම හදන්න උත්සාහ කරන එක වැඩන්නේ. වැඩන්නේ උත්සාහ කරන එක තේරුමන්නේ. මේ ලෝකේ නිවැරදි කරන්න දඟලන්නේ පච්චර. ඒකයි මං කිව්වේ ඔයාලා S2 වගේ දරුවෝ රකින්න එපා. ඇයි දරුවෝ දරුවෝ විදියට රැක්කාම ඇති S2 වගේ රකින්න යන්න එපා. මොකද ඔයාලගේ S2 හැදුනේ ඔයාලගේ කර්මයෙන්. දරුවා හැදුනේ දරුවාගේ කර්මයෙන්. ඒ නිසා ඒ දරුවා පිළිබඳ උපේක්ඛා සහගත වෙන්න. මැදහත් වෙන්න. ඒ නිසා පින්වත්නි නැත්තන්නම් අපිට මේ ආත්මීය සංඥාව දුරු කරගෙන ජීවිතේ විමස ගන්න පුළුවන්කමක් නැහැ. විමස ගන්න බෑ. ඉතින් ජීවිතේ හොඳට ගැඹුරින් විමසා ගන්න කෙනෙකුට ලොකු දේවල් ඕනේ නැහැ. ඔයාලට නිවන් දකින්න ඕන නම් ජීවිත අවබෝධය කරා යන්න ඕන කියලා හිතෙනවා නම් ගුණධර්ම දියුණු කරගන්න ඕන කියලා හිතෙනවා නම් ඊට පස්සේ ඒක පූර්ණකාලීනව කරගන්නත් බැරි නම් පූර්ණකාලීනව කරගන්න ඕන නම් පැවිදි වෙන්න ඕන. පැවිදි වෙන්න බෑනේ දැන්. පැවිද්දට හිත තියෙනවා. ඉතනෝ අනේ මට පැවිදි වෙන්න තිබ්බනම් කොච්චර දෙයක්ද මේ මහ විශාල දුකක් එක්ක පැටලි පැටලි යන ජීවිතේ පැවිද්ද වගේ සුන්දර දෙයක් මට ඒක හිතනකොට ගොඩාක් පහ වෙලා කාමයන් නඩත්තු කර කර කාම භෝගී ජීවිතේට වටිනාකම දිදී ඉඳලා ඊට පස්සේ කාමයන් එක පැටලිලා ඒකෙන් හොන්තටම විඩාවටපත් වුණාම හිතනවා අපරාධේ කාලේ පැවිදි වෙන්න තිබ්බා කියලා. කාට හරි පැවිද්දට හිතක් ආවොත් දෙපාරක් හිතන්න එපා පැවිදි වෙන්න. කාට නිකන් පැවිදි වෙන්න ඕන කියලා හිතුනොත් ඒකට පව් කරන්න එපා. ඒ කියන්නේ මොකද පැවිද්දට හැමෝටම අවස්ථාවක් නැහැ. ලෝකේ දුර්ලභ දෙයක් පැවිද්ද. ලෝකේ දුර්ලභ කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි මනුෂ්‍යත්වයේ දුර්ලභයි. අනිත් එක බුද්ධෝත්පාදයේ දුර්ලභයි. ක්ෂණ සම්පත්තියේ දුර්ලභයි. මේ ධර්මීය නිර්මල පරියාප්තිය පටිච්ච සමුපාදේ අහන්න ලැබෙන එක ඔයාලා තුල හැතිරෙන අවිද්‍යාව නිසා තමයි පෙර සංස්කාර ගොඩනැගිලා තියෙන්නේ. මේ සංස්කාර වලින් තමයි ඔයාලට ওই ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඔය ලැබුණු ජීවිතය ඇතුලේ ඇස කන නාසය දිවකය මනස හරහා කෙලෙස් වලින්ම තෙත්වෙලා කෙලෙස්වලම දැවටිලා කෙලෙස් පාරකම ඉස්සරහට ගියොත් ඔයාලට වෙන්නේ අලුතෙන් අලුතෙන් භවකර්ම රැස්වෙලා ඒ රැස්වෙච්ච භවකර්ම ඇතුළේ ආයෙත් සතරපායට වැටි වැටි මේ සසර දිගට යන්තයි කියලා බණ ඇහෙනව නේද? ඒක දුර්ලභයි පින්වත්නි. ඒක හැමෝටම ඔරොත්තු දෙන්නේ. ඒක හැමෝගෙම හදවතට යන්නේ. එහෙම ඇහෙන එක මේක දුකක් කියලා ඇහෙනව නේද? ඒක පුදුම දුර්ලභ වචනයක්. ඒක ලෝකේ දුර්ලභ වචනයක්. මේ දුක හේතු නිසා හටගත්තා කියලා ඇහෙනව නේද? ඒක පුදුම සංසිඳෙන වචනයක්. අනේ පින්වත්නි, මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් එකක් කියලා ඇහෙනව නේද? විඳින්න එපා මේ දුක. මේ දුක යට කරන්න එපා. මේ දුක හංගලා හිනාවෙන්න එපා. මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා ඇහෙනව නේද? මේ කනට දුර්ලභයි. මේ දුක යට කරලා වැඩක් නැහැ. මේ දුක හංගලා වැඩක් නැහැ. මේ දුක විඳලා වැඩකුත් නැහැ. විඳිනවා විඳිනවා මේක කෙලවරක් වෙන්නේ නැහැ. මේ දුක විඳිනවා විතරයි අවසානයක් නැහැ. විඳිනවා විතරයි කෙලවරක් නැහැ කියලා ඔය පින්නතුන්ලාට ඇහෙනවා නේද? ඒක දුර්ලභයි. ඒවා දුර්ලභ දේවල්. සද්ධාව තියෙනවා නේද? දුර්ලභයි. ගොඩාක් දෙනෙක්ගේ සද්ධාව නැහැ. දුර්ලභයි. එතකොට ඒ වගේම ලෝකේ අතිශය දුර්ලභ දෙයක් පැවිද්ද. පැවිද්ද අතිශය දුර්ලභ දෙයක්. පැවිද්දට හිතක් ආවොත් එන්න අපි කරා, අපි පැවිද්ද හදලා දෙන්න. කාට හරි තරුණයෙකුට දැන් ඔය අපි ළඟට එනවා විවිධාය. පැවිද්දට හිතක් ආවොත් අපි ඔය පැවිදි කරලා එක එක පැවිද්දට යොමු කරපු තැන් ගොඩාක් තියෙනවා. එහෙම තැන්වලට යොමු කරන්න. පැවිදි වෙන්නේ කොහෙද කියලා දෙගිඩියාවෙන් ඉන්නවා නම් එන්න අපි කරා, අපි පැවිද්ද හදලා දෙන්න. පැවිද්දට අපි ළඟ රකින්නවා කියලා නෙමෙයි මේ කියන්නේ. අපි ළඟ ඉන්න ඕන කියලා නෙමෙයි කියන්නේ. පැවිද්දට අවස්ථාව හදලා දෙන්න. මොකද පැවිද්ද ලෝකේ අමාරුම දේ තමයි මේ පැවිද්ද පිහිටන එක. කියන්නේ කාගේ ළඟ හරි පැවිදි වෙනවා කියන එකට වඩා මේ ඇඟ ඇතුළට යන්න ඕන පැවිද්ද. ඔයාලා දැකලා ඇති සමහර පැවිදි උනත් ඉන්නවා නිකන් ගිහියෝ වගේ. ඇයි ගිහින් නැහැ ඇඟ ඇතුළට ඒක. මේ හැම මාස්ලේ නහර විඳගෙන ඇතුළට යන්න ඕන පැවිද්ද. ඥානවලට යන්න ඕන. ඒක ගිහින් නැහැ ගොඩක් අයගේ. ඇතුළට ගිහින් නැහැ. මේ පැවිද්ද ඇතුළට දාන එක අමාරුයි. අය ගිහි ගතියෙන් සම්පූර්ණ වෙනස් එකක් නේ. පැවිද්ද කියන්නේ සුන්දර දෙයක්. පැවිද්ද කියන්නේ සාපයක් වගේ කෙලෙස් සහගත ලෝකයට පේන්නේ. නමුත් පැවිද්ද කියන්නේ සුන්දර දෙයක්. හේතුව දෙවැන්නෙක් නෑ යාට. දෙවැනි කෙනා නෑ. දෙවැන්නෙක් නැත්තම් කොච්චර හොඳයිද? මා උදෙසා දෙවැන්නෙක් නැති එක. හවස් වෙනකොට ඇයිද දන්නේ ආවේ නැත්තේ කියලා මාව විමසන, මාව හොයන, මං ගැන බලන කෙනෙක් නැති එක. ඒක මේ පුංචි දරුවන්ට ඒක තේරෙන්නේ නැහැ. නමුත් මේ වැඩිහන්ටයන්ට ඒක තේරෙනවා. දෙවැන්නෙක් ගැන මඟ බලන්ට වෙච්ච එක තරම් කරුමයක් නෑ තව. ඇයි දෙවැන්නෙක් ඉන්නකොට යා ගැන හොයන්න ඕන, බලන්න ඕන, කෑමද බලන්න ඕන, නෑවද බලන්න ඕන, ඇඳුම් හරිද බලන්න ඕන, අඩුපාඩු මොනවද කියලා ඒ මොකක්වත් හොයන්න නෑ පැවිද්ද. පාත්‍රය අතට අරන් මඟට බැස්සොත් ලෝකයා සාදු කියන්න පටන් ගන්නවා. ඔයාලා තැටියක් අරන් පාරට බැස්සොත් ලෝකයා සාප කරන්න පටන් ගන්න. අද පිඟානක් අරන් පාරට බහින්ද දොරවල් ගෙවල් 20කට ගියොත් 15කවත් දොරවල් වහන්නේ නැද්ද බලන්න. නමුත් පැවිද්දෙක් පාත්‍ර සිවුරු දරාගෙන පාරට බැස්සා කියන්නේ ලෝකයා සලකන්නේ ඔවුන්ට ලැබිච්ච අග්‍ර ප්‍රතිලාභයක් ඇටියටයි. ඒ නිසා මේ කාට හරි කෙනෙකුට පැවිද්දට එනවා නම් හිතක් අපි කරා එන්න. ඒකට පාර හදන්න. ඒ නිසා ලෝකෙ දුර්ලභ දෙයක් ඒක. ඒතර දුර්ලභ කාරණා කීයද? මේ අපි දුර්ලභ කාරණා මෙතන හයක් කිව්වා. මෙන්නත් එකක් තමයි මේ මනුස්සත්වය. ඒ මනුස්සත්වය අපිට ලැබිලා මනුස්ස ලෝකේ තරම් සත්‍ය අවබෝධ කරන්න තැනක් නැහැ. නිවන් අවබෝධ කරන්න මේ වගේ තැනක් නැහැ ආය. ඇයි දෙවිවරු අතරවත් නැහැ. ඇයි මනුස්ස ලෝකේ තමයි රහතන් වහන්සේලා බිහි වෙන්නේ. මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ තමයි පහළ වෙන්නේ. මනුස්ස ලෝකේ තමයි මේ මහා සංඝයා වැඩ ඉන්නේ. මහා සංඝරත්නය ඉන්නවා දෙවිවරු අතර. නෑ. එතන මේ මනුස්සත්වය කියන්නේ වේලක් කර වේලක් නෑවත් දුර්ලභ දෙයක්. ඒක ඔයාලට අම්බ වෙලා. එතන මනුස්සත්වයේ ලැබුණේ පිරිණුවම් පාන්ටයි කියලා හැම උදේකම හිතන්න. පොඩි ගුණධර්ම හැම උදේම හැරුණාම ඇඳින් බහිනකොට රෙදි අයින් කරන්න තියෙනවා, උයන්න තියෙනවා, ඕවා මතක් කරන්න එපා. ඔය මෙච්චර කල් මතක් කරලා කරානේ. දරුවන්ගේ කොණ්ඩ ගොතන්න තියෙනවා, ඇඳුම් පැළඳුම් ලෑස්ති කරන්න තියෙනවා, ඊට පස්සේ මේ බත් මුල් බඳින්න තියෙනවා, මහත්තයා වැඩට යන්න ඕන, එයා උදෙන්ම ගෙදර ආයිට කිරි හදන්න තියෙනවා. ඕවා ගැන මතක් කරන්න එපා. ඕවා මතක් කර කර මෙච්චර කල් හිටියානේ. ඕවා ජීවිතයේ දිනචර්යාවේ පොඩි දෙයක් විදියට හිතන්න. මහත්තයාට බත් මුල් බඳින එක ජීවිතේ ප්‍රධාන දේ කරගත්ත කාන්තාවන්ට හම්බෙලා තියෙන දුක විතරයිනේ. මේ අම්මලාගෙන් අහලා බලන්නකෝ, මෙච්චර කල් උයාපු බත් මුට්ටි වල හැටියට දුක ගෙවිලාද කියලා. මේ වයසක අම්මලාගේ ජීවිතවල දුකනේ තියෙන්නේ. මෙච්චර කල්ම උයලා බත් අම්බලා තම්බලා තම්බලා පින්වත්නි අදත් දුකනේ. හෙටත් ඔයාලා බත් අම්බලම මැරිලා යන්නනේ හිතන්නේ. මොකද්ද මේ ජීවිතේ? හැමදාම උදේක හිතන්නකෝ පින්වත්නි, මනුෂ්‍යත්වයේ ලැබුණේ පිරිනුවම් පාන්න කියලා. දරුවෙකුට දෙන්නකෝ ඒ අදහස. පුතේ ඔයා ඉපදුනේ ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේරු මහත්තයෙක් වෙන්න නෙමෙයි, ඔයා මේ කාලේ ඉපදුනේ පිරිනුවම් පාන්න කියලා හිතන්න කියලා. පොඩි ළම එයා දන්නේ නැති වෙයි පිරිනුවම් පානවා කියන්නේ මොකද්ද කියලා. නමුත් එයාගේ ඔළුවේ පැලවෙයි ඒක. ඒ වචනේ යාගේ ඇතුලේ රෝපණය වෙයි. ඔක ටික කාලයක් යනකොට සශ්‍රීක ගහක් වෙයි එයා මෝරනකොට. ඒ අම්මා පැල කරපු, තාත්තා පැල කරපු බීජ එයා දන්නේ නැහැ. පිරුණෝ අනුපාදිසේස පිරුණම් නිර්වාණ ධාතු කියන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. ඇයි එයාට හැබැයි අම්මා තාත්තා දුන්නේ නිර්වාණී බීජය. ඇයි? යම් තාක් ගුණධර්ම ඇද්ද ඒ ඔක්කොම පරිනිර්වාණ ධාතුව පිණිසයි. එතකොට අම්ම පැල කරේ පොඩිලා. එයා දන්නේ මොකුත්ම. එයාට ඒක තේරෙන්නේ. හැබැයි යාගේ ඔළුව වැඩ කරනවා, ඉපදුනේ පිරුණම් පාණ්ඩලුනේ. හැබැයි එක වෙලාවක යාගේ ප්‍රඥාව ටිකක් මෝරලා එනකොට, ධර්මී හම්බ වෙනකොට එයා තේරුම් ගනිවි මේ මොකද්ද මේ අපේ අම්මා මගේ ඔළුවේ පැල කරපු අදහස කියලා. ඒ නිසා ඔය පින්නතුල්ලා හැම හොඳ දෙයක් ඔළුවට ගන්න හැම උදෑසනකම මේ ඇඳින් බැහැලා පොළවේ අඩිය තියනකොට සිත නොසන්සුන් කරගන්න එපා. කලබල කරගන්න එපා. පින්නත්නි උදේම නැගිටින්න අපේ ෆෝන් එකේ හරි කොහේ හරි එලාම් එක තියාගන්නකොට, එලාම් එක වදිනකොට දුම්නසක් ඉන්නේ අපිට. එහෙම දෝමනසයකින් නැගිටපු ජීවිතයක තියෙන්නේ පින්නත්නි පටික සම්පයුක්ත සිතුවිලි. එහෙම එපා. ඒක කරන්න එපා. හැමදාමත් උදෙන් නැගිටලා මේ කකුල මහපොළොවේ තියෙනකොට, ඔබට මහපොළොව මුණ ගැහෙනකොට ඇඳෙන් බැහැලා කකුල් දෙක පොළොවේ හොඳට පොළොවේ තියලා හිට ගන්නකොට හිතන්න මේ මනුස්සත්වයේ පිරිනුවම් පෑම පිණිස නේද කියලා. එතකොට ලස්සන්ට අද පිරිනුවම් පෑමට අදාළ මොනවා මොනවා හරි මේ මහපොළුවෙන් අහුල ගන්න පුළුවන් වෙයි. මොනවා හරි හම්බ වෙයි. මනුස්සත්වයේ පිරිනුවම් පාණ්ඩයි ලැබුණේ කියලා හිතන්න. මේ මනුස්සත්වයේ වනාහි නිබ්බාන ධාතුව පිණිසයි කියලා හිතන්න. ඒක දුර්ලභ දෙයක්. ඊළඟට බුද්ධෝත්පාදය. පින්වත්නි අපගේ භාග්‍යවතුන් වහන්සේට තිබුණා උන්වහන්සේ ධර්මයේ දේශනා කළත් නොකළත් උන්වහන්සේගේ කෘත්‍යය නිමා වෙලා තියෙනවා. උන්වහන්සේ අවබෝධයට පත් වෙලා ලෝක සත්‍යයට දේශනා කළත් එකයි නොකළත් එකයි. උන්වහන්සේගේ අකෝප්‍ය චිත්ත විමුක්තිය අබමල් රේණුවක්වත් තෙල්ලෙන්නේ නමුත් උන්වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් අපට මේ ධර්මය දේශනා කළා. මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේ ධර්මයේ දේශනා කරපු මේ බුද්ධෝත්පාදේ නේද කියලා හැමදාම සිහියලඹ ගන්න උදේට. ඒක දුර්ලභද? එතකොට ඔයාලට තේරෙවි කණ්ඩ නැතත් එයාට ජීවිතයේ අගයක් පේනවා. එයා ලෝකෙට සාප කරන්නේ. එයා දෙමව්පියන්ට සාප කරන්නේ. මහත්තයාට සාප කරන්නේ. බිරිඳට සාප කරන්නේ. දරුවන්ට සාප කරන්නේ. ආණ්ඩුවට සාප. එයාට සාප කරන්න දෙයක් පේන්නේ නැහැ. ඇයි? එයාට ලැබිච්ච වටිනාම ත්‍යාගයේ විදියට එයාට පේනවා බුද්ධෝත්පාදය. ඒක වටිනා දෙයක් විදියට සම්මර්ෂණය කරන්න උදේට. එතකොටයි ඒකේ පිහිට ලැබෙන්න ගන්නෙ. පිහිට ලැබෙන්නේ නැත්තේ මිනිසුන්ගේ ජීවිතේම ගැඹුරු ගැඹුරු ආධ්‍යාත්මික සම්මර්ෂණයක් නැහැ. ඒ බුද්ධෝත්පාදයේ එක්කම අපට ලැබිච්ච බුද්ධෝත්පාදයේ සමග බැඳී පවතින දෙයක් තියෙනවා. මොකද්ද? සද්ධර්මය. ස්කන්ධ ධාතු ආයතන ගැන අහන්න හම්බෙනවා. ඒවා හේතුන් නිසා හටගත්ත බව අහන්න ලැබෙනවා. තමන්ගේම ගතේ සිතේ ධර්ම ස්වභාවය අහන්න ලැබෙනවා. ගත විසුරුව විසුරුව බලන්න ලැබෙනවා. එහෙම විසුරුව විසුරුව බලනකොට ආත්මීය සංඥාවකින් ගන්න බැරි දෙයක් එයාට මුණ ගැහෙනවා. අද ඔයාලා ආත්මීය වශයෙන් ඔයාලගේ ජීවිතේ පිළි අරගෙන ඉන්නේ. මම කියලා ගත්ත කමකුත් මගේ කියලා ගත්ත කමකුත් ඔයාලගේ ජීවිතේ තියෙනවා. මම කියලා මගේ කියලා ගත්ත කමක් ඇතුලේ ඔයාලගේ ජීවිතේ ඔයාලගේ සිත ඔයාලගේ අවකාශයේ හැසිරෙන්නේ. මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න මට්ටමටයි ඔබට ඔබගේ ජීවිතේ තේරෙන්නේ. මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න මට්ටමින් ඔයාලා ඔයාලගේ ජීවිතේ කියවන තාක්කල් ඔයාලට මේ බුද්ධ ශාසනය පින්වා දෙන ධර්ම ස්වභාවය තේරෙන්නේ නැහැ පින්වත්නි. ඉපදීම බිඳීම දෙකෙන් මේ ජීවිතේ පෙළෙනවා කියලා කිව්වට ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. ධර්මයයි ඒක තේරුම් කළේ. බෙද බෙදා බලනකොට අර ආත්මීය සංඥාවෙන් ගන්න බැරි දේ ඔයාලට ප්‍රකට වෙනවා. කෙස් ලොම් නියදත් සමමස්නහර ඇට ඇට මිඳුළු වකුගඩු හදවත මේවා ඔක්කොම එකතු වුණාම මමත්වයකින් පුද්ගල බවකින් අල්ලගෙන පිටියට ධර්මයේ සද්ධර්මයේ අපිට කිව්වා එකට අල්ලන්න එපා ලෝකය. වෙන්කර කර ජීවිතේ කියවන්න. වෙන්කර කර ජීවිතේ බලන්න. ඒ බලනකොට මාව අතුරුදහන් වෙයි. මාව නොපෙනී යයි. හොඳට බලන්නකෝ. ඔයාලගේ ওই කෙස් වටින්නේ ඔළුවේ ඇනිලා තියෙනකන් විතරයි. කෙස් ඔළුවෙන් වෙන් වුණාම වටින්නේ නැහැ. මේ නියපොතු වටින්නේ නියපොත්තේ ඇඟිල්ල උඩ ඇනිලා තියෙනකොට විතරයි. මේ නියපොත්ත කපල දැම්මාම වටින්නේ නැහැ. නියපොත්ත මම නම්, නියපොත්ත මගේ නම්, නියපොත්ත මට ආйти නම්, නියපොත්ත තුල මම ඉන්නවා නම් නියපොතු කපනකොට මාව බිමට වැටෙන්න ඕන. කෙස් මම නම් කෙස් කපනකොට සැලොන් එකේ මාව කඩාගෙන බිමට වැටෙන්න ඕට. මේ ටික ඔක්කොම එකතු වුණාමයි මාව පේන්නේ. දත් මම නම් දත ගැලවෙනකොට මාව ගැලවිල යන්න ඕන. මේ ටික ඔක්කොම එකතු වුණාම මා තුළ අවිද්‍යා සහගත සංජානනයක් අඳුන ගැනීමක් තියෙනවා මේ මම කියලා. නමුත් මේ ධර්මය අපට ඉගැන්නුවා කුමක්ද? ලෝකෙ විග්‍රහ කරගන්න, බෙදලා බලන්න, ලෝකෙ වෙන් කර කර කියව ගන්න කියලා මේ බුද්ධ ශාසනය අපට ඉගැන්නුවා. ඒ බුද්ධ ශාසනය උගන්නපු විදියට අපි ජීවිතේ දැක්කොත්, බුද්ධ ශාසනය වදාළ විදියට අපි ජීවිතේ කියවුවොත්, ජීවිතේ තේරුම් ගත්තොත්, ඒ කියව ගන්න බුද්ධ ශාසනය ඉස්සරහා මේ සුන්දර ධර්මී ලැබෙන එක දුර්ලභයි. ඒක ලැබිලා අපිට තවත් මොන සෞභාග්‍යයක්ද? ආයේ ඉතිරෙන්නේ කිරි කොහෙද තියෙන්නේ? කිරි ඉතිරේවා කියලා අපි මේ නව වසරට ප්‍රාර්ථනා කරාට අපිට ලැබෙන්න ඕන සෞභාග්‍ය උදා වෙලා තියෙන්නේ. ඒ සෞභාග්‍ය සම්පන්න ජීවිතය අපි පිළිගන්නවද නැද්ද කියන එක අපේ වැඩ. ඒ වගේම මේ යුගයේ අපිට පින්වත් ක්ෂණ සම්පත්තිය මේ මොහොත තුළ එකතු වෙන්න පුළුවන් හැකියාව ක්ෂණය. ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය මේ මොහොතට සමවදින්න පුළුවන් මට්ටමට ඇස දුබල වෙලා නැහැ. මේ කන දුර්වල වෙලා නැහැ. ඇහෙනවා ධර්මය. කනහර ඇතුළටම ධර්මය යනවා. ඉන්ද්‍රියන්ගේ යථා පරිදි ක්‍රියාත්මක වීම මේ ක්ෂණයට සමවදින්න පුළුවන් හැකියාව. මේ අවකාශයට දැන් මට එකතු වෙන්න පුළුවන් හැකියාව මට ලැබිලා තියෙනවා. එනිසා මේ වෙලාව හොඳම වෙලාව. ඇයි? මේ වෙලාවේ ධර්මයේද බුද්ධෝත්පාදයේද එක්ක ඉන්ද්‍රියන්ගේ යථා පරිදි ක්‍රියාත්මක වීම දැන් තියෙනවා. හෙට විශ්වාස නැහැ. මේ කන් දෙක අද ගෙබිලා යනකොට හෙටත් මේ විදිහට මැහෙයි කියලා කොහොමද කියන්න පුළුවන්? සම්පූර්ණයෙන් කන් ඇහෙන එක නවතින්න බැරිද? සමහරට පොඩි බෙහෙත් පෙත්තක් නිසා ස්පේන් එක සම්පූර්ණයෙන්ම නැවතින්න පුළුවන්. ස්පේන් එක ලොකු හේතු ඕනේ. පොඩි දෙයයි. සමහරට පොඩි විසක් ඇඟට යනවා. අපි දුන්න සමහර සර්පයෝ ඉන්නවා දෂ්ට කරනවා. අපි දන්නේ පාර යනකොට වෙන්න පුළුවන්. පිසුබල්ලෙක් හැපනවා. පොඩ්ඩක් බෙහෙත් ප්‍රමාද වෙනවා. සම්පූර්ණයෙන් යාට අන්ධ බවුණක් හම්බෙන්න පුළුවන්. ඔයාලා දැන් මේ ලෙඩේ හොඳ කරගන්න කියලා බෙහෙත් බොනවා නේද? ඔයාලගේ මොනවා හරි අභ්‍යන්තරික අවුලක් නිසා ඒ බෙහෙත ඇතුළට විස වුණොත් විස වෙන්න පුළුවන්. ඇයි? සතර මහා ධාතු කිපෙනවා කොයි වෙලෙත්. බෙහෙත් බිව්වාම හොඳ වෙයි කියලා නම් විශ්වාසයක් තියන්න එපා. ඇයි? මේ අභ්‍යන්තර සතර මහා ධාතු කොයි වෙලාවෙත් කිපෙනවා. ඒවා කිපෙනකොට තමන් බොන බෙහෙත් පෙත්ත විස වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. බෙහෙත් විස වෙච්ච අය කොච්චර ඉන්නවද? බෙහෙත් විස වෙච්ච අය එහෙම බෙහෙත් පෙත්ත විස වෙලා සම්පූර්ණයෙන් අන්ධ බවට පත් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් කන් දෙක පින්වත්නි කන් ඇහෙන්නේ නැත්නම් ඇස් පේන්නේ නැත්නම් බුද්ධෝත්පාදයක් කුමකටද? කොහොමද මේ බුද්ධ වචනේ ඇතුළට ගන්නේ? කරගන්න බෑ. ඒ නිසා මේ ලාභය දකින්ද මේ ලාභේ ජීවිතේ තේරුම් ගන්න පින්වත්නි. එතකොට මේ ධර්ම ස්වභාවය දකිමින් ධර්මයට සමවදින්න පුළුවන් හැකියාවක් අපි තුල තියෙනවා. ඒක මහ පුදුම හැකියාවක්. ඒත් එක්කම අපේ ජීවිතේ මෝරන්න ඕන දෙයක් සද්ධාව. ඒක දුර්ලභයි. ඔතන්ටම පැවිද්දත් පෑහුනොත් පරම දුර්ලභයි. පරම දුර්ලභයි ඒක. ඔය ටික අහුවෙච්ච තැනක යාට පිරුණුවම් පෑම පිණිස ලොකු දේවල් කරන්න නෑ පින්වත්නි. ලොකු දෙයක් කරන්න නෑ. ඒ නිසා මෙබඳු ජීවිතයක් අපට ලැබී ඇති බව අපි හැම වෙලාවකම අපේ ජීවිතය තුළ දකින්න ඕන. මේ වගේ ජීවිතයක් අපට හම්බෙලා තියෙන්නේ. මේ වගේ ජීවිතයක් ඇතුලේ ලොකු දේවල් නෙමේ පරියංකේට හුස්ම දිහා බලන්න පටන් ගන්න. ඇස් දෙක පියාගෙන. මොකද මේ කෙලෙස් නිරුද්ධ කරන්න තියෙන ප්‍රධාන පාරක් ප්‍රධාන වැඩපිළිවෙලක් තමයි අපේ ජීවිතය අපි භාවනා කරන හැකියාව. පොඩ පොඩ දරුවෝ දෙමව්පිය එකතු වෙලා භාවනා කරන්න. හවසට බුදුන් ඇඳලා විනාඩි 10ක් 15ක් පොඩ්ඩක් භාවනා කරන්න. ඒ හුරුව යයි මේ පුංචි දරුවන්ට පවා. ඒ මිනිසුන්ට ඔක තේරෙන්නේ නැහැ පොඩි ළමයින්ට. ඔය නිකන් ඇස් දෙක පියාගෙන ඉඳි. ඒ ආభాෂය, ඒ හුරුව, ඒ පුරුද්ද ලොකු දෙයක් කරයි. හොඳට හුස්ම රැල්ල දිහා බලන්න. හුස්ම රැල්ල දිහා බලහගෙන ඉඳලා බාහිර මේ නිකන් මේක ආනාපාන සතියෙම නිමී මම මේ කියන්නේ වෙන එකක්. හොඳට හුස්ම දිහා බලන්න. හිත විසිරෙනවා නම් ආස්වාස එකයි ප්‍රාස්වාස එකයි. ආස්වාස දෙකයි ප්‍රාස්වාස දෙකයි කියලා ගණන් කරන්න අටට. ආය ආය අටට ගණන් කරන්න. එතකොට හිත සංසිඳී යනවා. මේක ආනාපාන සතියෙම නිමී සංසිඳුණු සිතක් යාට මේ මොහොතේ උද්ගත වෙනවා. ඊට පස්සේ හොඳට ජීවිතේ විමසන්න. අභ්‍යන්තර හුස්ම ආස්වාස ප්‍රාස්වාස කරන එකෙන් මගේ අභ්‍යන්තර කය නඩත් වෙනවා. හුස්ම ගන්න එක නැවතුනොත් මැරෙනවා. මේ හුස්ම පොඳ මගේ ජීවිතේන්දිරි රූපේ පවත්වනවා. මේ හුස්ම පොඳ බාහිරින් මං අවශෝෂණය කරගත් එකක්. බාහිරින් එනම් මම බාහිර ලෝකයේ මත යැපෙනවා. මම මත යැපෙනවා නෙමෙයි. මම අම්ම මත යැපෙනවා නෙමෙයි. තාත්තා මත යැපෙනවා නෙමෙයි. බාහිර ලෝකයේ මත යැපෙනවා. අන්න හරිම ස්වභාවික ගතියක් එයා තුළ මෝරනවා. ඇයි ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට ආශ්වාස කරන්නේ බාහිර ආපෝධාතුව, වායෝධාතුව, බාහිර ආපෝධාතුව, වායෝධාතුව. එතොට බාහිර වායෝධාතුව මත මේ අභ්‍යන්තර කය යැපිනවා. බාහිර ලෝකයේ මතේ මං යැපෙනවා කියල දකිින්ද. බාහිර ලෝකෙන් මම සම්පූර්ණයෙන්ම වෙන් වුණොත් මගේ පැවැත්ම එදාට කඩා වැටෙන බව දකින්ද. අභ්‍යන්තර සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුව මත යැපෙන බව දකින්ද. අන්නේ දැක්ම හුස්ම දෙස බලාගෙන හිටපු සංසිඳුණු මානසිකත්වයකින් ඔයාලගේ ජීවිතය ඇතුළේ එක දකින්ද. ඔයාලගේ ජීවිතය තුළ එක හොඳට දකින්ද. එහෙම දකිනකොට පුදුමාකාර ඥාන සම්පරයුක්තකමක් තමන්ගේ ඇතුළ එන්න පටන් ගන්නවා. පින්වත්නි, ඒ මර හුස්ම දෙස බලනකොට, ආශ්වාස ප්‍රාශ්වාසය දෙස බලනකොට, ඒ ආශ්වාස ප්‍රාශ්වාසයත් ඒ ආශ්වාස ප්‍රාශ්වාසය කරන කයත් රූපය විදියට එක මිටකට ගන්න. ලස්සන භාවනා ක්‍රමයක් මේක. ආශ්වාස ප්‍රාශ්වාසයත් ආශ්වාස ප්‍රාශ්වාසය කරන කය තියෙන්නේ. කයින්නේ ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ. ඒකනේ කාය සංකාර කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාසය නිරුද්ධ වෙනකොට නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුවගේ කාය සංකාර කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාසය නිරුද්ධ වීම. ආශ්වාස ප්‍රාශ්වාසය සහ කය, ආශ්වාස ප්‍රාශ්වාසය සහ කය රූපයේ විදියට දකින්න. ඒ ආශ්වාස ප්‍රාශ්වාසය දෙස බලාගෙන හිතපු සිත නාමයේ විදියට දකි. ආශ්වාස ප්‍රාශ්වාසයත් ඒක දැනුණු කයත් ඒක මොකද්ද? රූපය. ඒ ආශ්වාස ප්‍රාශ්වාසයේ දැනෙන සිත නාමයේ විදියට දකින්න. හුස්ම දෙස බලන ඔබට දැන් ජීවිතේ පැවැත්ම හෝ තමන්ගේ පැවැත්ම පේනවා වෙනුවට මේ හුස්ම දෙස බලාගෙන හිටපු ඉතා ස්වල්ප වේලාව තුළ ඔබට ඔබගේ නාම රූප පරම්පරාවක් පෙනේ. ආශ්වාස ප්‍රාශ්වාස කරන මොහොතක් මොහොතක් ගානීම ගතේ බිඳී යාමක් සිද්ධ වෙන බව දකින්න ඊට පස්සේ. ඒ ආශ්වාස ප්‍රාශ්වාසයේ අලුතෙන් අලුතෙන් අඳුන ගන්න අඳුන ගන්න සිතද බිඳී යන බව දකින්න. අලුතෙන් අලුතෙන් අලුත් අලුත් සිතකින් නැවත නැවත අඳුනා ගන්න බව දකින්න. ඒ අලුතෙන් අලුතෙන් සිතින් අඳුන ගන්න වෙලා තියෙන්නේ ගතද සිතද අලුතෙන් හටගෙන අලුතෙන්ම බිඳිලා යනවා. ආය අලුතෙන් හට ගන්නවා පරණ එක සම්බන්ධ නැහැ. එතකොට ඔයාලට හැම වෙලාවකම අලුත් වෙන්න පුළුවන්. අලුත් අවුරුදු වෙනකන් එයා බලන් ඉන්නේ. දැන් සිංහල අලුත් අවුරුදු වෙනකන් බලා ඉන්නෝනේ. එයාට අලුත් නෑ. හැම මොහොතක්ම එයාට අලුත්. ඇයි? ගතත් නිරතුරුව බිඳිලා ආය අලුතෙන් හට ගන්නවා. සිතත් නිරතුරුව බිඳිලා ආය අලුතෙන් හට ගන්නවා. ගත රූපය, සිත නාමය, නාම රූප ධර්ම නිරතුරුව බිඳි නිරතුරුව අලුතෙන් හට ගන්නා බව එයා දකින්න පටන් ගන්නවා. මෙන්න මේ ඉපදීම බිඳීම පාදක කරගෙන ඉපදීම බිඳීම දෙකෙන් ඉපදීම බිඳීම පාදක කරගෙන අනිත්‍ය වශයෙන් තමන්ගේ නාම රූප දකින්ද. ඉපදීම බිඳීම පාදක, ඉපදීම බිඳීම දෙකෙන් නිරතුරුව පෙළෙන කමක් තියෙනවා. පෙළෙනවා ඒකේ. ආය නවත්තන්න බෑ. දෙවියන් වහන්සේටවත් ඒක නවත්තන්න බෑ. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන කම, ඒ පෙළෙන කම ඔය පින්නතුන්ලා පින්වත්නි පෙළෙන කම නිසාම දුකක් විදියට දකින්න. ඉපදීම බිඳීම පෙළෙන්නේ, ඉපදීම දෙකෙන් බිඳීම දෙකෙන් පෙළෙන්නේ මට ඕන විදියට නෙමෙයි, මම කැමති විදියට නෙමෙයි. ඒක ලෝකේ සදාතනික රිද්මය. ඒක ලෝකේ සදාතනික ඇත්තක්. ඒ ලෝකේ සදාතනික ඇත්ත නිසා ඒක මට ඕන විදියට මගේ පාලනින් පවතින එකක් නෙමෙයි, මගේ පාලනින් ගිලිහිච්ච එකක්. ඒ නිසා අනාත්ම වශයෙන් දකින්න. මෙන්න මේ විදියට දකින සිතද නිරතුරුව බිඳෙන විදිය දකින්න. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන නිසා මේ සිතද දුකක් විදියට දකින්න, මේ සිතද මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අනාත්මීය වශයෙන්ම සමනුපස්සනා කරන්න පින්වත්නි. එහෙම කරලා විනාඩි 15ක් 20ක් එහෙම කරලා ජීවිතේ පටන් ගන්න වෙනදට වඩා වටිනාකම ගොඩාක් අඩු වෙලා තියෙයි. අකණ්ඩව 3 මාසයක් විතර මේක දේශනාවේ කියාපු සරල අධ්‍යාත්මික වැඩපිළිවෙල කරලා බලන්න ගොඩාක් දුක අඩු වෙලා තියෙයි. අකණ්ඩව අවුරුද්දක් විතර කරලා බලන්න මාර්ග ඥානෙ පැත්තේ ඉඳී යටත් පිරිසින් අවුරුදු 1 මාරක් විතර කරලා බලන්න සෝවාන් වෙලා ඉඳී. මින් මෙබඳු ක්‍රියාමාර්ග වලින් තමයි අපට අපේ ජීවිතයේ තුල සත්‍ය අවබෝධයට එකතු වෙන්න තියෙන්නේ. මෙබඳු සත්‍ය අවබෝධයේ පිණිස මේ සියලු දෙනාටම මේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව સમાප්ත කරනවා. දායකත්වය කටුවන විස්කම්පුර පදිංචි අප්‍රේල් පළවන දින ජන්මදිනයේ යෙදෙන YB මහේෂිකා සරෝජනී මහත්මියත් එම මහත්මියට මේ උතුම් පින්කම සඳහා උපකාර කරමින් කටයුතු කරන, ඒ වගේම මේ මහත්මියගේ ස්වාමි පුරුෂයාණන් වන විශ්‍රාමික යුද හමුදා නිලධාරී LA මිල්වින් මහත්මාත්, ආදරණීය දරුවන් වන මෙලාන් නිතාරා සහ කවීෂ් කියන පින්වත් දරුවනුත් එකතු වෙලා මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වය ගෙන කටයුතු කරනවා. තේ පවුලේ පින්තුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම මහේෂිකා සරෝජනී මහත්මියට අපි ජන්මදින සැමරුම් ධර්මදානයක් හැටියට මේ පින්වත් මහත්මාත් පින්වත් දරුවනුත් පවුලේ සියලු දෙනාත් එකතු වෙලා මේ සිද්ධ කළා වූ ආශිර්වාදය අපි එකතු කරනවා. ඒ මහේෂිකා සරෝජනී මහත්මියට මේ උතුම් කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. එවගේ මේ පින්වත් මහත්මාටත් දරුවන්ටත් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. එවගේම මේ ධර්ම ශ්‍රවණයට රැස් වුණා වූ සියලු දෙනාගේම ජීවිත හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. සියලු දෙනාටම මේ ධර්ම දාන මේ කුසල් සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. එල්ලේ මිල්වින් මහතාගේ පරලෝක ප්‍රාප්ත පියතුමන් වන එල්ලේ පියදාස මහත්මාටත්, ලොකු අක්කාවන එල්ලේ අනුර ලතා මහත්මියටත්, දෙපාර්සවේ පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ටත්, YB මහේෂිකා සරෝජනී මහත්මියගේ නමින්ද සංසාරගතව මිය ගියා වූ සියලු වර්ග පරම්පරානුගත ඥාතීන්ටත් මේ උතුම් කුසල් බලවත් වේවා. සියලු දෙනාටම සුවසේම නිවන් මඟ පූර්ණී කර ගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවගේම මේ සම්බන්ධ වුණා වූ හැම දිනාටමත් මහේෂිකා සරෝජනී මහත්මියගේ සුජීවත්වයට වෙසෙන දෙමව්පියන් වන YB පියදාස පියතුමාටත්, ධර්මාවති මෑණියන්ටත්, BA පියවති මෑණියන්ට දාන පිනතුන් සියලු දෙනාටත් මේ කුසල් උපකාර වේවා. මේ පින්වත් දරුවන්ගේ ද අධ්‍යාපන කටයුතු ආදී සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දේශකයන් වහන්සේ විච අපටද මේ කුසල් ආශිර්වාද අනුමෝදනා කොට තිබෙනවා. ප්‍රඥා නාලිකාවි සියලු දෙනාටද, ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමද සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ ධර්ම දාන මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
කක්ඛයෝ නිබ්බානං